කල්‍යාණ මිත්‍රවරුනි, භාවනාවේදී අප වෑයම් කරනවා සිත එකඟ කරගන්නට. භාවනාවේදී කෙරෙන දේවල් අතර මේ සිතේ ඇතිවෙන එකඟතාවය ඉතාම වැදගත් වෙනවා. දැන් මේ සිතේ එකඟතාවය කියන එක අපි කොහොමද තේරුම් අරගෙන තියෙන්නේ? කොහොමද මේ ඒකාග්‍රතාවය අඳුනගන්නේ? මොකද්ද එකඟතාවය කියලා කියන්නේ? ඒ එකඟතාවයට දෙන්න පුළුවන් අර්ථකථනය මොකද්ද? මේක බොහොම හිතන්නට වටින කාරණයක්. බොහෝ විට ඒ එකඟතාවය කියන එක වැඩි වශයෙන් අර්ථකථනය කරන්නේ, පැහැදිලි කරන්නේ මේ මොනවත් හිතෙන්නේ නැති එකම දෙයක් ගැන විතරක් හිතෙන ස්වභාවයක් විදිහට. කිසිම දෙයක් ගැන හිතෙන්නේ නැති සිතිවිලි එන එක නතර වුණු, හිතෙන්නේ නැති තත්වයක් විදිහට තමයි ඒ ඒකාග්‍රතාවය පිළිබඳව සමාජයේ, ලෝකයේ තියෙන ජනප්‍රිය අදහස. දැන් භාවනා කරන්න හදනකොට, දැන් භාවනා නොකරනකොට ඔය අදහසේ අපිට ඉන්න පුළුවන්. අපේ හිත එකඟ නැහැ. ඉතින් ඒක එකඟ වුණාම කිසිම දෙයක් හිතෙන්නේ නැහැ. හරිම නිදහස්. හිත දුවන්නේ නැහැ. සිතිවිලි එන්නේ නැහැ. ඒ වගේ සංකල්පයක්, අදහසක් හිතේ ඇති කරගෙන ඉන්න පුළුවන්. දැන් භාවනා නොකරන තාක්කල් එකඟතාවයට ඔය අර්ථකථනය ගැලපෙනවා. දැන් භාවනා කරන්න පටන් ගත්තහම අපට වැටහෙන කාරණයක් තමයි මේ මනසේ තියෙන ඇත්ත තත්වය. ඇත්ත තත්වය මොකද්ද? සිතිවිලි එන එක. සිතිවිලි එන එකට තමයි සිත කියලා කියන්නේ. මේක දෙකක් නෙමෙයි. සිතයි සිතිවිලි කියලා කියන්නේ දෙකක් නෙමෙයි. දැන් අපි කතා කරන්න වචන විදිහට ඒ විවහාරයේදී තේරුම් ගන්න පහසු වෙන්න දෙකක් විදිහට කතා කරාට, හිත තියෙනවා, ඒ හිතට සිතිවිලි එනවා, සිතක් පවතිනවා, ඒ පවතින සිතින් අපි හිතනවා. එහෙම කිව්වට මෙතන ඇත්තටම තියෙන්නේ එකයි, කෙරෙන්නේ එක දෙයයි. සිතිවිලි ඒම, සිතීම, කල්පනා කිරීම. දෙකක් නෑ මෙතන. හරියට අපි කිව්වොත් කවුරු හරි දුවනවා කියලා, ඒ වගේ එකක්. ඒක දිවීමක් තියෙනවා එතන. පුද්ගලයෙක් වෙනමයි, දුවන එක වෙනමයි. ඒ දෙක වෙන් කරලා ගන්න බෑනේ. වැස්ස වහිනවා කිව්වා වගේ. දැන් වැස්සයි වහිනවයි දෙකක් නෙමෙයිනේ. අපි හිතනවා වැස්ස කියලා දෙයක් තියෙනවා, ඒ දේ වේලාවකට වහිනවා. එතකොට වැස්ස වහින්නේ නැහැ කියනවා. එතකොට වැස්ස කියන්නේ තේ දැන් වහින්නේ නැහැ. වේලාවකට වහිනවා. දැන් ගඟ ගලනවා කිව්වත් ඒ වගේ. අපි හිතනවා ගඟ කියලා දෙයක් තියෙනවා, ඒක ගලනවා. එතන හැබැයි ඇත්තටම මෙතන තියෙන්නේ වහිනවා කියන ක්‍රියාව, ගලනවා කියන ක්‍රියාව. ඒ ක්‍රියාව එච්චරයි. ඉතින් අපිට කතා කරන්න ගියාම ක්‍රියාපදයකින් විතරක් කතා කරන්න අපහසු නිසා නාමපදයක් හදා ගන්නවා. ඒ වගේ දෙයක් තමයි මේ හිතටත් වෙලා තියෙන්නේ. සිතීමක් තියෙනවා, සිතිවිලි එනවා, යනවා, එච්චරයි. හරියට වහිනවා වගේ. ඉතින් අපි ඒකට නාමපදයක් හදාගෙන තියෙනවා, හිත කියලා. එතකොට ඒ හදාගත්ත නාමපදේ තමයි මේ එකඟ කරන්න යන්නේ. ඉතින් ඇත්තටම අපි මේ වචනයක් තමයි මේ එකඟ කරන්න හදන්නේ. මෙතන වචනයක් නෙමෙයි, භාවනාවේදී පේනවා වචනයක් නෙමෙයි. මෙතන ක්‍රියාකාරීත්වයක් තියෙන. සිතිවිලි එනවා, යනවා, එනවා, යනවා, එනවා, යනවා. හරියට සද්ද ඇහෙනවා, ඇහෙනවා, ඇහෙනවා වගේ. කනට කොච්චර සද්ද ඇහෙනවද? ඒ වගේ සිතිවිලි එනවා, එනවා, එනවා. එච්චරයි. ඉන් එහා හිතක් තියෙනවා කියලා දැන්නලා තියෙනවා. ඔය හිතෙන එක ඇර හොඳට බලන්න. අපි කාලයක් භාවනා කරන්න උත්සාහ කළානේ. කොයි වෙලේ හරි දැන්ලා තියෙනවද හිතෙන එකට පිටින් එපිටින් පරිබාහිරව කොහේ හරි හිතක් කියලා දෙයක් තියෙනවා කියලා. දුවන හිතක් තියෙනවා කියලා. එහෙම දැනෙන්නේ නැහැ අපිට. දැනෙන එකම දේ තමයි මේ කල්පනා වෙනවා. එක එක දේ මතක් වෙනවා. සිතිවිලි එනවා. තමන් ගැන, අනුන් ගැන, අතීතය ගැන, අනාගතය ගැන සිතිවිලි එනවා. එච්චරයි. එතන මොකද්ද මේ එකඟ කරන්න ඕනේ කියන්නේ දැන්? දැන් සිතිවිලි එනවා යන එක නම් වෙන්නේ දැන් අර ප්‍රශ්නේ බලන්න කොච්චර වෙනස් විදිහකටද අපිට ඇහෙන්නේ. දැන් හිතක් තියෙනවා, ඒ හිත හෙදුවනවා, මෙහෙ දුවනවා. ඒක කොහාටවත් දුවන්න දෙන්නේ නැතුව නවත්තන්නට ඕනි කියලා ඔන්න අදහසක් ගත්තොත් ඒකේ එහෙම අදහසකට එන්න ඉඩ තියෙනවා අපිට. නමුත් දැන් භාවනා කරන්න ගියාම තේරෙනවානේ එහෙම හිතක් තියෙන බවක් අපිට දැනෙන්නේ. තේරෙන එකම දේ මේ සිතිවිලි එනවා යනවා, එනවා යනවා. එතකොට මොකද්ද මේක එකඟ කරන්න තියෙන්නේ දැන්? මොනවද එකඟ වෙන්නේ? ඒ එකඟ බව කියන එක ඔය විදිහට විස්තර කරන්න බැහැයි කියන එක තේරෙනවා. ඒක හරිය වැදගත්. මේ එකඟතාවයට භාවනාමය අර්ථකථනයක් හොයාගන්න එක වචන වලින් නෙමෙයි, භාෂාවෙන් නෙමෙයි, භාවනාවෙන් අර්ථකථනයක් හොයාගන්න එක. මොකක්ද එහෙනම් එකඟ වෙනවා කියන්නේ? ඒකාග්‍රතාවය කියන්නේ මොකක්ද එහෙනම්? දැන් අපි අත්දැකීම් වලින්ම මේ කාරණය සාකච්ඡා කරමු. මත් නිසාද මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් වන නිසා විභාගයකට පිළිතුරු ලියන්න තියෙන කාරණයක් නෙවෙයි, විෂයට සම්බන්ධ දෙයක් නෙවෙයි, හැකියාවට සම්බන්ධ ඒ කාරණයක් නෙවෙයි, මේක ප්‍රායෝගික භාවනාවට සම්බන්ධ දෙයක් නිසා අපි භාවනාව පැත්තෙන්ම මේ කාරණය දිගටම අත්දකින්න පුළුවන් ආකාරයෙන් විස්තර කරලා බලමු. දැන් එකඟතාවය කියන්නේ මොකද්ද? අපි මානසික ඒකාග්‍රතාවය මොකද්ද කියලා අඳුනගන්න ටිකක් අපි බලමු. අපිට තේරෙන තැනකින් පටන්ගෙන දැන් කිසියම් කාරණයක් සම්බන්ධයෙන් අපි කීප දෙනෙක් එකඟ වෙනවා කියන්නේ මොකද්ද? ගෙදර වෙන්න පුළුවන් අපි ඉන්න 3-4 දෙනා ගමනක් යන එක ගැන කොහෙද යන්නේ කියලා. එහෙම නැත්නම් ගෙදර මොන තින්තද ගන්නේ? රාත්‍රියට මොනවද කෑමට ගන්නෙ? එහෙම නැතිනම් නිමාඩු කාලෙට කොහෙද යන්නේ? දැන් මොනවා හරි ඒ වගේ කිසියම් කාරණයක් පිළිබඳව හැම දිනම එකඟ වෙනවා කියන්නේ මොකද්ද? අපි හැමෝම එකඟතාවය පළ කරා. අපි හැමෝම එකඟ වුණා. ඒ අදහසට කියන්නේ මොකද්ද? ඒ එතනදී බොහෝම පැහැදිලි. ඒ එකඟ වීම කියන්නේ, ඒකාග්‍රතාවය කියන්නේ විරුද්ධත්වයක් නැහැ. විරුද්ධත්වයක් නැති ස්වභාවයට. මොනවටද විරුද්ධත්වයක් නැත්තේ? කිසියම් තීරණයකට, කිසියම් අදහසකට. ඒ කිසියම් අදහසකට, තීරණයකට එතන ඉන්න කාගේවත් විරුද්ධත්වයක් නැතිනම් අන්න අපි කියනවා හැමෝම ඒ අදහසට එකඟ වුණා කියලා. ඒක තමයි ඒකාග්‍රතාවය කියන්නේ. බොහොම සරල දෙයක්. සරලව තේරුම් ගන්න පුළුවන් දෙයක්. දැන් ඊට වැඩිය සමාජයට ආවමත් හැමෝම එකඟ වෙනවා කියන්නේ මොකද්ද? කිසියම් ප්‍රශ්නයකදී, සාකච්ඡා වෙන කාරණයකදී කිසියම් මතයකට මතයක් ඉදිරිපත් වුනහම ඒ මතයට කවුරුවත් විරුද්ධ වෙන්නේ නැතිනම්, ඊට එරෙහිව කවුරුවත් යන්නේ නැතිනම් අන්න එතනදී වෙන්නේ හැමෝම එකඟ වුණා කියනවා. කියන්නේ විරුද්ධ මත නැහැ, විරුද්ධ අදහස් නැහැ. ඇත්ති එකම එක අදහසක්, එකම එක මතයක්, එකම එක තීරණයක්. එහෙම නැතිනම් වෙන්නේ මොකද්ද? මත දෙක තුනක් තියෙනවා. නුවර යනවද, කොළඹ යනවද, සුදු පාට ගානවද, කහ පාට ගානවද, පාන් කනවද, බත් කනවද, දැන් ඔන්න මත දෙක තුනක් තියෙනවා. ඉතින් ඒ එක එක මතය අල්ලගත්ත එක එක්කෙනා ඒ මතය තහවුරු කරන්න හදනවා, ඒ මතය ක්‍රියාත්මක කරන්න හදනවා. අනිත් මතේ වැරදි කියනවා. ඒක වැඩක් නැහැ කියනවා. ඉතින් ඒ අනිත් මතය ගත්ත කෙනා ඒ ඒ අදහසම තහවුරු කරන්න හදනවා. එතන සාමයක් නැහැ. සාමයක් නැහැ. දැන් ගැටුමක් තියෙන හැප්පෙනවා. මේ මත එකිනෙකා එක්ක හැප්පෙනවා. මත අල්ලගත්ත අය හැප්පෙනවා. මෛත්‍රියකුත් නැහැ එතන. ඊට පස්සේ මිත්‍රත්වයත් අඩු වෙලා යනවා. බලන්න ඕනෑම තැනක මිත්‍රත්වය නැති වෙලා ගිය ඕනෑම අවස්ථාවක අරගෙන බලන්න, කොහොමද මිත්‍රත්වය නැති වුනේ? ඔය අදහස් වලට ගැටිච්ච නිසා. දැන් ඔය කාරණය අපි ගෙනෑවොත් මනසට, දැන් අපේ මේ සිතිවිලි කියලා කියන්නේ හරියට එක එක පුද්ගලයෝ වගේ. මේ සිතිවිලි කියන්නේ හරියට පුද්ගල සමූහයක් වගේ. ඒ පුද්ගල සමූහයක එකතුවක් තමයි මේ අපි මනස කියලා කියන්නේ. වෙන අමුතු දෙයකට නෙමෙයි. පුද්ගල සමූහ නැත්තම් සිතිවිලි සමූහයක එකතුවක්. කෙලවරක් නැති සිතිවිලි වල එකතුවකට. දැන් අපිට පේන්නේ ඒ ටිකනේ. අපිට හිත කියලා මනස කියලා පේන්නේ මොකද්ද? සිතිවිලි කන්දරාවක්. කෙලවරක් නැති ප්‍රමාණ කරන්නට බැරි සිතිවිලි මහා කන්දක්. දැන් එහෙම සිතිවිලි ගොඩක් එකට එකතු වුණාම දෙයක් තියෙනවා වගේ පේනවා. දැන් සමූහයක් කියන වචනේ ගන්න එක එක නාමපදයක් ඒක වචනයක්නේ සමූහයක් කියන්නේ. ඉතින් ඈතින් බලන්න සමූහයක්දී අපිට පේන්නේ එකක් වගේ. හැබැයි සමූහයක් කියලා දෙයක් නැහෙනේ. ගිහිල්ලා බැලුවාම පේනවා එතන මිනිස්සු 10ක් 15ක් 100ක් 1000ක් ඉන්නවා. වෙන වෙනම ඉන්නේ. ඒ වෙන වෙන වශයෙන් සිටින මිනිසුන් දිහා සමූහයක් විදිහට අපිට බලන්න පුළුවන්. හැබැයි දැන් එතන ඒ අය එකිනෙකා එක්ක ගහ ගන්නවා නම් බැන ගන්නවා නම් එතන අපිට සමූහයක් කියලා පේන්නේ නැහැ. පිල් ගොඩක් පේන්නේ. දෙපැත්තක් පේනවා. එතන ගහගන්නේ දෙපැත්තක් නම් බැනගන්නේ දෙපැත්තක් නම් අන්න අපිට පේන එතන කණ්ඩායම් දෙකක් ඉන්නවා කියලා. අර ඒක වචනයක් පාවිච්චි කරන්න බෑ තවදුරටත්. එක කණ්ඩායමක් සමූහයක් කියන වචනේ තවදුරටත් පාවිච්චි කරන්න බෑ. දැන් කණ්ඩායම් දෙකක් කියලා කියන්න වෙන්නේ. ඊළඟට එතන කණ්ඩායම් තුනකට බෙදලා ගහගන්නවා නම් හතර පැත්තකට මත තියාගෙන බැනගන්නවා නම් වාද කරනවා නම් බලන්න අර සමූහය තවදුරටත් නැති වෙලා දැන් සමූහය හොයාගන්නම නේ. අර එකඟතාවයේ කියන එක නැත්තටම නැති වෙලා ගිහිල්ලා දැන් අන්න කණ්ඩායම් කණ්ඩායම් වැඩි වෙවි වැඩි වෙවි වැඩි වෙවි යනවා. දැන් ඔය දේම තමයි මේ අපේ මානසික ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. මෙතන සිතිවිලි ගොඩක් තියෙනවා ඇවිල්ලා යන. ඒ සිතිවිලි සියල්ලේ එකතුවකින් අපිට පේනවා මනස කියලා දෙයක් තියෙනවා වගේ. එච්චරයි. හරියට අර මිනිස්සු ගොඩාක් එකතු වෙනාම එතන එක කණ්ඩායමක් වගේ පේනවා වගේ. හැබැයි එතන හොඳට ලං වෙලා බැලුවොත් හැම මිනිස්සු දෙන්නෙක් අතරම ඉඩ තියෙනවා. එහෙම එක කණ්ඩායමක් කියන්න බෑ. එතන මිනිස්සු ගොඩක් ඉන්නේ. හරියට කැලයක් කිව්වා වගේ. කැලේ කියන්නේ ඒක වචනයක්. හැබැයි හොඳට ගිහිල්ලා බලන්න මේ කැලේ කියන්නේ මොකටද කියලා. ගිහිල්ලා බැලුවාම තේරෙයි වෙන් වෙන්න ගස් ටිකක් තියෙනවා. ඒ අර කැලේ කියලා අමුතුවෙන් ගන්න දෙයක් නැහැ නේ එතන. තියෙනවද ගස් ටික ඇරෙල ගස් ටික නැතුව කැලේ කියලා වෙනම ගන්න තැන ගන්න දෙයක් නැහැ. ඔය ගස් ටික එකට එකතු වුණාම අපි වචනයක් පාවිච්චි කරනවා කැලේ කියලා. එච්චරයි. අමුතුවෙන් කැලේ කියලා දෙයක් නැහැ. ඒකම තමයි මනස සිත කියන එකටත් කියන්න තියෙන්නේ. ඔය සිතවිලි ගොඩක් එකට එකතු වුණාම මනස කියා දෙයක් තියෙනවා වගේ හැඟෙනවා අපිට. තියෙනවා වගේ දැනෙනවා. තියෙනවා වගේ පේනවා. හැබැයි එහෙම මනස කියලා ඔය කැලේ කිව්වා වගේ මිසක් අමුතුවෙන් දෙයක් නැහැ. ඔය සිතිවිලි ටික පැත්තකට දැම්මොත් මනස කියලා දෙයක් හොයාගන්න නැති වෙලා යනවා. හරියට මේ ශරීරයත් ඒ වගේනේ. දැන් මෙතන සෛල ගොඩක් තියෙන්නේ. ඒ සෛල එක එක රටාවට එකතු වුණාම ඔන්න ඇහැ කියලා එකක් හැදෙනවා. කන, නාසය, කොණ්ඩේ එක එක විදියට නියපොතු හැදෙනවා. හැබැයි මෙතන තියෙන්නේ සෛල ගොඩක්. ඒ වගේම තමයි ඊටත් වැඩිය සරලයි මනස කියන දේ. දැන් මේ සිතිවිලි සමූහය එක අදහසක ඉන්නවා නම් එතන ගැටුමක් නැහැ. එක මතයක ඉන්නවා නම් එතන ගැටුමක් නැහැ. එක තීරණයක ඉන්නවා නම් එතන තියෙන්නේ සාමය. කොතනද? ඒ සිතිවිලි තියෙන තැන. අභ්‍යන්තරයේ ආධ්‍යාත්මයේ තියෙන සාමයක්. එතන ගැටුමක් තියෙන්න බෑ. හරියට එකම අදහසක ඉන්න පවුලක් වගේ, එකම අදහසක තියෙට වැඩ කරන කාර්යාලයක් වගේ එතන ගැටුමක් නැහැ, අසහනයක් නැහැ. තියෙන්නේ සාමයක්, සතුටක්, මෛත්‍රියක්, මිත්‍රත්වයක්. හැබැයි එහෙම වෙන්නේ නැහැ අපේ හිතේ. ඒකයි ප්‍රශ්නේ. මේ අපේ සිතිවිලි එක සිතිවිල්ලක් අනිත් සිතිවිල්ලට කැමති නෑ. තියෙනවා විරෝධයක්, තියෙනවා අකමැත්තක්, ප්‍රතික්ෂේප කිරීමක්. අපි අනිත් අයට අකමැති වෙනවා වගේ, අනිත් අයව ප්‍රතික්ෂේප කරනවා වගේ මේ සිතිවිලි අනිත් සිතිවිලි ප්‍රතික්ෂේප කරනවා. මේ සිතිවිලි අනිත් සිතිවිලි එපා කියලා කියනවා. ඒවට විරුද්ධ වෙනවා. එක සිතිවිල්ලක් කිව්වහම මේ දේ කරමු කියලා හා කියන්නේ නැහැ තව සිතිවිල්ලක්. ඒ සිතිවිල්ල කරන්නේ එයාට ඕනේ වැඩි. සිතිවිල්ලක් කියනවා අපි ඇහුම්කන් දෙමු කියලා. දැන් හිතෙනවනේ අපිට. දැන් ඇහුම්කන් දුන්නොත් හොඳයි මොනවට හරි. දැන් මෙතන කියන්නේ හිතෙනවා අපිට ඇහුම්කන් දෙන්න. හිතෙනවා කියන්නේ මොකද්ද? ඇහුම්කන් දුන්නොත් හොඳයි කියන සිතිවිල්ල එනවා. දැන් ඒ සිතිවිල්ල කියන දේ අහනවද තව සිතිවිලි? අනිත් නෑ. ඒ එහෙම මේ සිතිවිල්ල කිව්වට ඇහුම්කන් දෙන්න ඕනේ කියලා තව සිතිවිල්ලක් කියනව නෑ. වාට ඕනනම් ඇහුම්කන් දෙන්න. මට ඊට වැඩිය වැඩක් තියෙනවා. මට ඊයේ සිද්ධියක් තියෙනවා. ඒක ගැන ටිකක් හිතන්න ඕනේ. ඉතින් ඒ සිතිවිල්ල උත්සාහ කරනවා අර අතීත සිද්ධිය ගැන ආවර්ජනය කරන්නට. ත්‍රික සිතිවිල්ලක් උත්සාහ කරනවා ඇහුම්කන් දෙන්නට. තව සිතිවිල්ලක් උත්සාහ කරනවා ආවර්ජනය කරන්නට. දැන් සිතිවිලි දෙකක් නම් තියෙන්නේ පොඩි ගැටුමයි. නෑ එහෙම නෑ. ඔන්න තව සිතිවිල්ලක්. දැන් එයා කැමති නෑ මේ දෙන්නටම. මේ දෙන්න එක්කම එකඟ වෙන්නේ නෑ. වර්තමානයේ ඇහුම්කන් දීමට එයා එකඟ වෙන්නෙත් නෑ. අර අතීතය ආවර්ජනය කිරීමට එකඟ වෙන්නෙත් නෑ. එයා හෙට මුණ ගැහෙන්න ඉන්න කෙනෙක් ගැන, හෙට යන්න තියෙන ගමනක් ගැන එයා සැලසුම් කරනවා, බලාපොරොත්තු හදාගන්නවා, සිහින දකිනවා. එයාට අවශ්‍ය නෑ ඇහුම්කන් දෙන්න. ඒ සිතිවිල්ලට ඕනේ නෑ ඊය ගැන හිතන්න. ඇහුම්කන් දෙන සිතිවිල්ල එයාට ඕනෙත් නෑ ඊයේ ගැන හිතන්නත්, හෙට ගැන බලාපොරොත්තු හදාගන්නත්. ඊයේ සිද්ධිය පිළිබඳ ස්මරණය කරන සිතිවිල්ල ඒ සිතිවිල්ලට අවශ්‍ය නෑ ඇහුම්කන් දෙන්නවත්. අනාගතය පිළිබඳ සැලසුම් හත්. දැන් බලන්න මනසට වෙලා තියෙන දේ. අපිට මොකද්ද වෙලා තියෙන්නේ? මේක නෙමෙයිද වෙන්නේ? ওই සිතිවිලි තුනක් තවත් වෙනවනම් තව සිතිවිල්ලක් ඇවිල්ලා බලන්න. කෑවද දවල්? තේ බිව්වද? ඉතින් ඒ සිතිවිල්ලට අවශ්‍ය ඒ ශාරීරික කුසගින්න පිපාසයේ ඒක ගැන හිතන්න. එයා කියනවා මට ඇහුම්කන් දෙන්න ඕනෙත් නෑ, ඊයේ හිතන්න ඕනෙත් නෑ, හෙට ගැන හිතන්න ඕනෙත් නෑ, මේ වෙලාවේ බඩගින්න ගැන, පිපාසය ගැන, මහන්සිය ගැන, දාඩිය ගැන එයා හිතනවා. දැන් හතර පැත්තකට බෙදිලා අපේ මනස. ඉතින් එකඟතාවයක් තියෙයිද? ওই නැතිකම තමයි දුවන හිත කියලා කියන්නේ. අමුතු හිතක් නෙමෙයි, විසිරුණු හිතක් කියන්නේ මේ හිත විසිරෙනවා නෙමෙයි. මේ එන එන සිතිවිලි අතර නැහැ එක මතයක්, එක අදහසක්, එක හඬක්, එක කොඩියක් යටතේ ක්‍රියා කරන ස්වභාවයක්. මේ තවත් එන්න පුළුවන්, ඒ හතරක් නෙමෙයි. තව සිතිවිලි එන්න පුළුවන්. දැන් රිදෙනවා ටිකක්, ඒක ගැන හිතනවා වාඩි වෙලා ඉඳලා. ඒ අතර තවත් සිතිවිල්ලක් එන්න පුළුවන්. මේ කියන දේ එයා විනිශ්චය කරනවා, මේවා හරිද? එහෙම හොයලා බලන සිතිවිල්ලක් එනවා. තව සිතිවිල්ලක් ඇවිල්ලා බලනවා, මේ මීට කලින් කියවපු පොතක තියෙන කාරණයක් එක්ක සංසන්දනය කරනවා මේ කියන දේ. බලන්න එක මොහොතේ අපේ සිතිවිලි කී පැත්තකට යනවද? ඒ සිතිවිලි දෙකක් නැහැනේ එකඟ වෙලා. දැන් මේ தત્ත්වය නෙමෙයිද ආහාර ගන්න විට තියෙන්නේ? මේ தત્ත්වය නෙමෙයිද අපි ස්නානය කරනකොට තියෙන්නේ? මේ தત્ත්වය නෙමෙයිද පොතක් කියවන විට, රූප වාහිනිය බලන විට, නිදා ගන්න යන විට, මේ හැම මොහොතකම මෙන්න අපේ හිත කියන දේ ස්වභාවය, මෙන්න අපේ මනසේ පැවැත්ම, මේක තමයි ඇත්ත தત્ත්වය. දැන් මෙන්න මේ එකකට එකක් සම්බන්ධ නැති, එකකට එකක් එකඟ නොවන, එක කොඩියක් යටතේ, එක හඬක් යටතේ, එක අදහසකට අනුව වැඩ කරන්නේ නැති මේ සිතිවිලි, එක්කයි අපි භාවනා කරන්න වාඩි වෙන්නේ. මෙතන වෙන දේ අපිට බොහොම පැහැදිලි. හිත එකඟ කරගන්න කලින් මේ වෙන දේ පැහැදිලි කරගන්නට ඕනේ. මේ අමුතුවෙන් එකඟ කරනවා කියලා දෙයක් නෑ මෙතන. එහෙම මේ මොනවා හරි තැන් තැන් වල තියෙන දර ටිකක් අපි එකතු කරලා එක මිටකට ගන්නවා වගේ එහෙම දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ. ඊට වැඩිය හුඟක් වෙනස් දෙයක්. දැන් අපි භාවනාවේදී මොකද කරන්නේ? දැන් අපි එතෙන්ට යමුකෝ. දැන් මොකද්ද භාවනාවේදී කරන්නේ? අපි අදහසකින් වාඩි වෙනවා. මොකද්ද අදහස? අපි හිතමු මං හුස්ම ඇතුල් වීම පිටවීම ගැන අවධානයෙන් සිටිනවා. ඒක සිතිවිල්ලක්නේ. ඒ සිතිවිල්ලෙන් අපි වාඩි වෙනවා. වාඩි වුණාම ඒ සිතිවිල්ලට අනුව ඔක්කොම වැඩ ටික වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අර තූර්ය වාදනේ නා ඒක අහන්න ඕනි සිතක් එන්නේ නැත්නම් ඒක මහා කරදරයක් කියලා ඒකත් එක්ක අමනාප වෙන සිතිවිල්ලක් එන්නේ නැත්නම් බස් එක තියෙන්නේ කීයටද කියන ඒ සිතිවිල්ලත් එන්නේ නැත්නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන්නේ ওই සිතිවිල්ල විතර නම්. මොන සිතිවිල්ලද? අර වාඩි වෙනකොට අපි වාඩි වුණානි කිසියම් අරමුණකින්, මේ වාඩි වෙන්නේ මම ආස්වාස ප්‍රස්වාස අඳුනගන්න කියලා. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සිතිවිල්ල විතරක් හිතේ තියේ අපිට මුළු කාලෙම හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා දැනි. නමුත් එය නෙමෙයි ප්‍රායෝගික ඇත්ත. එහෙම නෙමෙයි වෙන්නේ. දැන් ওই සිතිවිල්ල වාඩි වෙනවත් එක්කමත් අමතක වෙන්න පුළුවන්. අමතක වෙනවා කියන්නේ මොකද්ද? තව සිතිවිල්ලක් එනවා. ඒ සිතිවිල්ලට වැදගත් නෑ මේ කලින් සිතිවිල්ල මොකද්ද? ඇයි මේ වාඩි උනේ? එයා අහන්නේ නෑ ඇයි මේ වාඩි උනේ? ඒවා වැඩක්ද? මටත් වැඩක් තියෙනවා කරගන්න. එහෙම ඒ සිතිවිලි අහන්න පුරුදු වෙලා නෑ. එක පැත්තකින් හරීම අකීකරු සිතිවිලි මෙතන තියෙන්නේ. අහන්නේ නෑ. එයා එක පාරට එතෙන්ට කඩාගෙන පැනලා අර කවුරුවත් කරගෙන හිටිය වැඩක් මැදට එයා කඩාගෙන පැනලා එයාට ඕනේ දේ කියනවා. අනේ ඒකනේ අපි හිත දුවනවා කියන්නේ. එයා කියනවා දැන් මට උදේ කෙනෙක් හම්බුණා නම් දැන් එයා ගැන හිතන්න පටන් ගන්නවා. එයා ගැන හිතමු කියලා කියනවා මේ සිතිවිල්ල ඇවිල්ලා මට. කිව්වහම මොකද වෙන්නේ? දැන් මම වාඩි උනේ ආස්වාස ප්‍රස්වාස ගැන අවධානයෙන් ඉන්න. ඒ සිතිවිල්ලෙන් වාඩි උනේ. ඒ වාඩි වෙලා පළවෙනි ආස්වාසය පළවෙනි ප්‍රස්වාසය දැනගන්න කලින් සමහර විට දැනගන්නවත් එක්කම ඒ මැද්දට කොහෙන් හරි තව සිතිවිල්ලක් කඩාගෙන පාත් වෙනවා. ඒ මොකද්ද යා අරන් එන්නේ? එයා මට කියනවා අර උදේ මුණ ගැහුණු කෙනා ගැන අපි ටිකක් හිතමුද? එයා කියපුවා ගැන ටිකක් කල්පනා කරමුද? ඇයි මේ මිනිස්සු එහෙම කිව්වේ? මොකද කරන්නේ? ඒ සිතිවිල්ල මට යෝජනාවක් ඉදිරිපත් කරනවා. දැන් එහෙම යෝජනාවක්, එහෙම පෙළඹවීමක් කරාම මට අමතක වෙනවා ඇයි මම වාඩි වුණේ කියලා. අමතක වෙලා මම මේ දෙවෙනි සිතවිල්ල කළ යෝජනාව ස්ථිර කර ඒ අනුව කල්පනා කරන්න පටන් ගන්නවා. දෙයක් කිව්වා නම් ඒ උදේ හම්බුණු කෙනා ගැන හිතන්න, ඉතින් මං හිතන්න පටන් ගන්නවා. ඒක ගැන ටිකක් හිතනවා. එහෙම සිතමින් සිතමින් ටික වෙලාවක් ඉන්නකොට, ඒ ගැන සිතිවිලි ඇති කරගෙන ඉන්නකොට, ඒ මැද්දට ඔන්න තවත් සිතිවිල්ලක් කඩාගෙන පාත් වෙනවා. එයා බලන්නෙත් නෑ මේ මිනිස්සයා මොකටද වාඩි වුනේ, දැන් මේ මොකද්ද කරන්නේ. ඒව ගැන කිසි මේ චාරිත්‍ර කියන ඒවා ඔක්කොම අමතක කළා. එම් සිතිවිලි වලට කල්‍යාණ මිත්‍රවරුනි චාරිත්‍ර කියලා දෙයක් නෑ. චාරිත්‍රය කියන එක බාහිර දෙයක්, මේ අපි පිටින් හදාගත්ත දෙයක්. සිතිවිලි වලට සිරිත් විරිත් නෑ. සිතිවිලි වලට ආචාර ධර්ම කියලා කොටසක් නෑ. සිතිවිලි වලට සංස්කෘතිය කියලා දෙයක් නෑ. ඒව ඔක්කොම සිතිවිලි වලට පිටින් තියෙන දෙයක්. සිතිවිලි වලින් හදාගත්ත දේවල් වෙන්න පුළුවන්. නමුත් අපි කෙලින්ම සිතිවිලි වලට ගියාම නීති නෑ, සදාචාරයක් නෑ, ආචාර ධර්ම ටිකක් නෑ, සිරිත් විරිත් නෑ. හරීම ස්වභාවික විදිහට ඒ සිතිවිලි ක්‍රියා කරනවා. තුන්වෙනි සිතිවිල්ලක් කඩාගෙන පාත් වෙනවා. මොකක් හරි මුදල් පිළිබඳ යාට ඕන හිතන්න. ඇඳුමක් ගන්නට ඕන, දැන් ඒකට සල්ලි තියෙනවද? කාට හරි ඇඳුමක් අරන් දෙන්න ඕන, ඒකට සල්ලි තියෙනවද? මොකක් හරි ඔන්න යා ආර්ථික ප්‍රශ්නයක් ගෙනල්ලා දානවද? ඒ තුන්වෙනි සිතිවිල්ල මට කියනවා මේ ආර්ථික ප්‍රශ්න ගැන ටිකක් කල්පනා කරමුද. දැන් එහෙම කිව්වහම මට මොකද වෙන්නේ? මට කොහොමද දැන් අමතක වෙලා තිබුණේ මං වාඩි වුණේ ඇයි කියලා. ඊළඟට අර උදේ මුණ ගැහුණු කෙනා ගැන කල්පනා කර කර හිටියද, ඒකත් අමතක වෙලා ගිහිල්ලා මම අර තුන්වෙනි සිතිවිල්ල කළ යෝජනාව ස්ථිර කරමින් අර ආර්ථික ප්‍රශ්න ගැන හිත හිත ඉන්න. ඒක ටික දුරක් හිතනවා, ඒ ගැන සිතිවිලි ඇති කරනවා, එයත් එක්ක ටික දුරක් යනවා ගලාගෙන පාලට. ඉතින් යනකොට ඔන්න ආපහු තව සිතිවිල්ලක් එන්න පුළුවන්, දැන් ටිකක් ධන විශ්සරි දෙනවා කියලා. ඉතින් එතකොට බලනවා දැන් කොයි වෙලේද කකුල දිගාර ඉඳ ලැබෙන්නේ. එයා කියනවා ධන විශ්සරි දෙන එක ගැන හිතමුද, ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ කියලා. ඒ කිව්ව ගමන් මට මේ සිතිවිලි තුනම මතක නැහැ, හතරවෙනි සිතිවිල්ල ඒ ගැන සිතමින් යනවා. මේකයි මිත්‍රවරුනි ඇත්ත తত্ত্বය අපේ හිතේ. ඔය හිත කියන දේ සිද්ධ වෙන ඇත්තම ස්වභාවය ඔකයි. මේකට තමයි අපි හිත දුවනවා කියන්නේ, හිත විසිරෙනවා කියන්නේ, හිත එකඟ නැහැ කියන්නේ. දැන් මේ తত্ত্বය අපි අත්දකින්නට ඕනේ. අපි අත්දකින්නවා, හැබැයි මේක තේරුම් අරන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියන එක. දැන් මේක තේරුම් ගත්තහම අපිට අවබෝධ වෙන කාරණයක් තියෙනවා. මොකද්ද? පළවෙනිම එක තමයි මේ අමතක වීම කියන එක. අපි කර කර හිටියේදී අමතක වෙන්නේ ඇයි? ඇයි අපිට බැරි දිගටම මතක තියාගෙන ඉන්න මම මේ වාඩි වුණේ මොකටද කියන එක? අන්නේ අමතක වීමට තමයි කියන්නේ සිහිය නැති වෙනවා කියලා. දැන් මේ සිහිය සතිය කියන දේ කිසියම් දුරකට තිබුණොත් ඒ සිහිය සතිය තියෙන තාක්කල් දන්නවා මොකද්ද වෙන්නේ කියලා, ඇයි වාඩි වුණේ කියලා, ඇයි මේ ඇස් දෙක පියාගත්තේ කියලා. එයා සිහිය තිබුණා කියලා සද්ද ඇහෙන්නේ නැත්තේ නේ, ඇහෙනවා. බෙර ගහනවා ඇහෙනවා, කපුටු කෑ ගහනවා එන. හැබැයි ඇහුණට එයා දන්නවා මම වාඩි වුණේ කපුටු කෑ ගහන එක අහන්නවත් බෙර ගහන එක ගැන හිතන්නවත් නෙමෙයි කියන එක. හැබැයි සිහිය නැති වෙච්ච ගමන් එයා අතරමං වෙනවා. සිහිය නැති මනසක් කියන්නේ මං මුලා වූ මනසක්. සිහිය නැති පුද්ගලයෙකු කියන්නේ අතරමං වූ පුද්ගලයෙක්. එයා මහා වීදි ගොඩක කොහේ යනවද කියන්න දන්නේ නැතුව ඔහි ඒ වීදියෙන් මේ වීදියට අරහන්දියෙන් වම් පැත්තට මේ හන්දියෙන් දකුණු පැත්තට ඔහි හැරෙමි. පටන් ගත්ත තැන දන්නෙත් නෑ, දැන් ඉන්න තැන දන්නෙත් නෑ, කොහාටද යන්නේ කියන එක දන්නෙත් නැතුව රවුම් ගහන කෙනෙකු බවට පත් වෙනවා සතිය නැති වෙච්ච ගමන්න. හරියට හබලක් නැති රුවලක් නැති ඔරුවක තත්ත්වයට පත් වෙනවා මහ මුහුද මැද තියෙන සිහිය නැති වෙච්ච ගමන්. කොහාට යන්නද දන්නෙත් නැහැ, කොහොම යන්නද දන්නෙත් නැහැ. රැල්ලක් එනකොට වම් පැත්තට ගහගෙන යනවා, දියවැලක් ආවම ඒ ඔස්සේ ඇදගෙන යනවා, රැල්ලක් ආවම උඩට යනවා, කුලඟක් ආවම එක තැන කැරකෙනවා. ඒ තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මේ දුවන හිත නැත්නම් විසිරුණු හිතට මූලිකම හේතුව තමයි සිහිය අවධානය නැතිකම. එතකොට ඇති කරගත යුතු වැදගත්ම ගුණාංගයක් නැතිනම් දක්ෂතාවයක් කුසලතාවයක් තමයි සිහිය අවධානය. සිතිවිලි එන්න පුළුවන්, සද්ද හෙන්න පුළුවන් වගේ සිතිවිලියයි හැම පැත්තෙම යෝජනාදායි. දැන් බලන්න ඔය රැස්වීම වල මූලාශ්‍රයේ ඉන්න සභාපතිවරයෙකුගේ කාර්ය මොකද්ද? එයා කියන න්‍යාය පත්‍රයට අනුව මීළඟට තියෙන්නේ ලබන මාසේ යන විනෝද ගමන ගැන කතා කරන්න. ඉතින් එතකොට ඒ පිළිබඳ අදහස් කියන්න. ඉතින් එක සමාජිකයෙක් කියන ප්‍රාන්තාධිපතියන්, තව කෙනෙක් කියන පොළොන්නරුවා. ඉතින් ඔක්කොම මේ මාතෘකාවට අදාළනේ. හැබැයි ආස්ති කෙනෙක් කොන්න හිටපු ගමන් නැකිట్లా වෙන කාරණයක් කතා කරන්න පුළුවන්. ගිය මාසේ කරපු වැඩක් ගැන. ඉතින් එතකොට සභාපතිවරයෙක්ගේ කාර්ය මොකද්ද? නෑ මහත්මයා, අපේ මේ වෙලාවෙන් කරලා තියෙන්නේ ඔකට නෙමෙයි. ඔය අදහස මේ වෙලාවට අදාළ නෑ. ඒ නිසා කරුණාකරලා මාතෘකාවට අනුව කතා කරන්න කියලා කියන එක තමයි සභාපතිවරයා. හැබැයි එහෙම මිනිස්සු එක එක අදහස් දාන එක බලපන්න බෑ. එහෙම අදහස් දැම්මහම ඒ අදහස අඳුනගන්නට ඕනේ අපි. මේක මේ මාතෘකාවට අදාළ දෙයක් නෙමෙයි, මේ වෙලාවට අදාළ එකක් නෙමෙයි. ඒ නිසා ඒ ගැන හිතන්න යන්න එපා, කතා කරන්න එපා. හැබැයි එහෙම ඒ සභාපතිවරයාට ඒ අවධානය අවබෝධය තිබුණ නැත්නම් ඔක්කොටම අමතක වෙලා යනවා. මේ මොකක් ගැනද කතා කරමින් හිටියේ? ඊළඟ රැස්වීම සම්පූර්ණයෙන් පෙරලෙනවා. ඒ ගිය මාස ගැන කතා කරන්නේ. දැන් ඒ දෙයම තමයි අප හැම දිනාටමත් වෙන්නේ. මක් නිසාද? ඒක තමයි හැම දිනාගෙම මූලික මානසික ස්වභාවය. සිහිය නැතිකම, අවධානය නැතිකම, සිතිවිලි එනේන සිතිවිල්ල වර්තමාන මාතෘකාව බවට පත් කරනවා. ඔය ඒ නිසා තමයි ඔය රචනා ලිවීම ඊටාම වැදගත් වෙන්නේ මාතෘකාවකට අනුව. දැන් රචනයේක බලන කාරණා අතර ලකුණු දෙනකොට වැදගත්ම කාරණයක් තමයි මේ මුළු පිටුගානම ලියලා තියෙන්නේ මාතෘකාවට අදාළවද. පිටු 50ක් 100ක් ලියන්න පුළුවන්, නමුත් මාතෘකාවෙන් පිටනම් එක ලකුණක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒතර මාතෘකාවෙන් පිට ලියවෙන්නේ කොහොමද? හිතන එක ලියනවා. හිතන එක ලියන්න ගියාම අපේ හිතේ ස්වභාවය අනුව මාතෘකා 100ක් ගැන ඒ රචනෙ ලියලා ඇති. එක මාතෘකාවක් ගැන නෙමෙයි, මාතෘකා එනේනේවා ගැන ලියලා තියෙනවා. හිතන එක ලියලා තියෙනවා. තර මාතෘකාවට අදාළව රචනයක් ලියීමේ දක්ෂතාවය මොකද්ද? කෙනෙකුට පුළුවන් වෙනවා හිතෙනවා. හිතන එක වළක්වන්න බෑ. එයාට අම්මා ගැන හිතෙනවා, තාත්තා ගැන හිතෙනවා. මාතෘකාව ශ්‍රී ලංකාවේ අනාගතය වෙන්න පුළුවන්. හැබැයි උදේට කාපු දේ හිතෙනවා. ඒ හිතුණා කියලා උදේට මං පාන්ක යවා කියලා ශ්‍රී ලංකාවේ අනාගතය කියන මාතෘකාවේ යටතේ ලියන රචනෙට එයා ලියන්නේ එයා දන්නවා මේක මේ රචනෙට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි ඒක හිතන එක වළක්වන්න බෑ. උදේට මොනවද කෑවේ කියලා හිතන එක වළක්වන්න බෑ. හිතුණට ඒක සිතිවිල්ලක්. ඒ සිතිවිල්ල මේ මම ලියන රචනෙට කොහෙත්ම අදාළ නැහැ. අදාළ නැත්තම් එයා ඒ සිතිවිල්ල මේ රචනයේ කොටසක් බවට පත් කරන්නේ. ඒක එතනින්ම අතහැරලා දාන. එනේන සිතිවිලි එහෙමයි. බලනවා මේක මාත්‍රිකාවට ගැලපෙනවද නැද්ද? ගැලපෙනවා නම් රචනෙට එකතු කරනවා, නොගැලපෙනවා නම් එහෙමම අතහැරලා දානවා. අන්න සිහියෙන් අපි කරන්නේ එයයි. මේ සිතිවිලි එන එක නවත්තනවා නෙමෙයි. දාහක් ගැන හිතෙන්න පුළුවන් අපිට. හැබැයි ඒ දාහ ගැනම අපි හිතන්නට යන්නේ නැහැ. අඳුනා ගන්න මෙය මාත්‍රිකාවට අදාළද? මෙය භාවනාවට අදාළද? මෙය මා මේ පාඩම් කරන එකට අදාළද? අදාළ නැත්නම් ආවට කමක් නැහැ, ආව වගේ මෙයාට යන්න අරින්. ඒ යෑම තුල ඕනතරම් සිතිවිලියෙයි අදහස්සෙයි. හැබැයි ඒ අදහස් ඔහේ එතනම නැති වෙලා යයි. අන්න එකඟ වූ මනස කියන්නේ, ඒකාග්‍රතාවය කියන්නේ ඉබඳු වූ මානසික ස්වභාවයකට. විවිධ අදහස් තියෙයි. හැබැයි ඒත් එනේන අදහස් හැම එකක්ම ක්‍රියාත්මක කරන්න යන්නේ කෙනෙක්. එයා තීරණය කළා නම් මේ වෙලාවේ මම කරන්නේ මේ දේ කියලා ඊට අදාළ නැති කිසිම අදහසකට එයා ඉඩ දෙන්නේ නැහැ. අදහස් තියෙයි. අදහස් එන එක නතර කරන්න යන්නේ, ඒක අවශ්‍ය නැහැ නතර කරන්න. හැබැයි ඒ එන කිසිම අදහසක් ගැන එයා රචනා ලියන්න යන්නේ, තමන්ගේ මූලික රචනයට එකතු කරන්න හදන්නේ ඔය හිතන හැම මනස්කාතයක්. අතරමං වෙන්න යන්නේ සිතවිලි අතර. ඒ සිතවිලි අඳුනාගෙන අතහැරලා දාන්න. සිතවිලියේ එන එක අඳුනාගන්න, අතාරින්න. අන්න එතනදී එහෙම අපිට සිතවිලි අඳුනාගෙන අතාරින්න පුළුවන් නම් අවධානය ආපහු යයි මූලික මාතෘකාවට. හුස්ම ඇතුල් වීමට, හුස්ම පිටවීමට. එතනදී මොනවද කරන්නේ? අන්න අපි හිත කියලා කියනවා නම්, මනස කියලා දෙයක් ගැන කතා කරනවා නම්, නැත්තම් මේ සිතිවිලි සිටීම කියන එක ගත්තාම අපිට කියන්න පුළුවන් මුළු හිතම භාවනා කරනවා කියලා. එතන නෑ ඊයේ ගැන හිතන කෙනෙක්, හෙට ගැන හිතන කෙනෙක්, කෑම ගැන හිතන කෙනෙක්, සල්ලි ගැන හිතන කෙනෙක්, වියදම් කරන එක ගැන, ඉතිරි කරන එක ගැන, හම්බ කරන එක ගැන හිතන කෙනෙක් නෑ. හිත මුදල් කියන යෝජනාවයි. ඒක වළක්වන්න බෑ. මේ දෙකේ වෙනස අඳුනා ගන්න. හිත මුද කියන යෝජනා හැම පැත්තෙම සිතිවිලි විදිහට ඔබ තුලට එයි, ඔබට ඇහෙයි. මේ සිතිවිලි කෑ ගහලා කියනවා ඇහෙයි. ඇස් දෙක වහගත්ත ගමන්ම, හුස්ම දිහා බලන්න පටන් ගත්ත ගමන්ම හැම පැත්තෙම මේ සිතිවිලි කෑ ගහලා මුර ගාලා කියයි. අපි අර දේ ගැන හිතමුද, මේ දේ ගැන හිතමුද? හැබැයි ඔබ සිටින්නේ සිහියෙන් නම්, අවධානයෙන් නම්, සතියෙන් නම් තියෙන්නේ ඒ කියන ඒවා අහගෙන අතහැරලා දාන්න. ඒව බාර ගන්න යන්න එපා. හා කියන්න යන්න එපා ඔය කිසිම සිතිවිල්ලකට. හා කියපු ගමන්ම අන්න ඒක තමයි පාස්වර්ඩ් එක. මේ හිත දුවන්න, නිකම්ම හිත දුවන්න බෑ. ඒකට අවශ්‍යයි මුරපදයක්. මොකන්ද ඒ මුරපදේ? ඔය එනේන හැම අදහසකටම අපි හා කියන්නට ඕනේ, ස්ථිර කරන්නට ඕනේ. යෝජනාවක් ආවට බෑ කතා කරන්න, ඒක ස්ථිර කරන්නට ඕනේ කවුරු හරි. මේ සිතිවිලි කරන්නේ විවිධ යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්ථිර කිරීමේ වගකීම තියෙන්නේ ඔබේ අතේ, මගේ අතේ. ඉතින් අපිට සිහිය නැති වෙච්ච ගමන් මේ තප්පරේන නානා ප්‍රකාර විකාර හැම සිතිවිලි කියන යෝජනාවක්ම අපි ස්ථිර කරනවා. ඒක මතකව අපි ස්ථිර කරනවා. හැබැයි ස්ථිර කළා අපිට මතක නැහැ මීට කලින් මොන සිතිවිල්ලද මම ස්ථිර කරේ, ඊට කලින් මොන සිතිවිල්ලද. එන සිතිවිල්ල ස්ථිර කරමින්, ඒ හා කියමින් අපි ඒ සිතිවිලිත් එක්ක ඔහේ අතරමං වෙනවා. ඒ නිසා භවනාවේදී සිතිවිලි එනකොට අවදියෙන් ඉන්න. ඒ සිතිවිලි මොනවද කියන්නේ කියලා අහගන්න, පොළඹවන හැටි දකින්න. හා කියන්න යන්න එපා. හා කියන්න අවශ්‍ය නැහැ. ඒවා තරහ වෙන්නේ නැහැ. හා කියන්න ඕනේ නැහැ. ඔහේ ඉන්න නිහඬව. ඒ නිහඬතාවයේ තුල සිහියෙන් නිහඬව සිටීම තුල කවුරු හරි ඇවිල්ලා ගමනක් යන්න එන්න කිව්වහම අපි hina වෙලා නිහඬව ඉන්න පුළුවන්. ඒ නිහඬතාවයේ තුල ඇත්තටම මේ යෝජනාව එහෙම්මම මැකිලා යනවා. ඒකට පණ නැහැ. ස්ථිර නොවන යෝජනාවකට නැහැ පණක් ක්‍රියාත්මක වෙන්න. නැහැ නීතිමය බලයක්. අධිකාරී බලයක් නැහැ ස්ථිර නොවන යෝජනාවක් ක්‍රියාත්මක කරන්න. අඩුම ගානේ සාකච්ඡා කරන්නවත්. ඒ தත්වෙම තමයි මේ මනසටත් තියෙන්නේ. ඔය සිටිවිලි වලට ඔක්සිජන් දෙන්න යන්න එපා. ඒවට කිහිලි කරු සපයන්න එපා. ඔය ඇවිල්ලා යන්න අරින්. ආව විදිහටම යන්න අරින්. තරහෙන් නෙමෙයි. අපි එන්න කිව්වේ නෑනේ. ඉතින් ඒවා එනවා. ඇවිල්ලා යන්න අරින්. හැබැයි අපි ඒවත් එක්ක යන්නේ නෑ. අන්න එතනදී දුවන්නේ නැති හිතක් කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ අත්දැකීමක් අපට ලැබෙයි. අමුතු දෙයක් නෙමෙයි. සිතිවිලිත් එනවා. ඒක නතර වෙලා නෙමෙයි සිතිවිලි එනවා. හැබැයි ඒ සිතිවිලි කොච්චර ආවත් අපි ඒ සිතිවිලි පස්සේ දුවන්නේ නැහැ. සද්ද ඇහෙනවා. හැබැයි ඇහෙන සද්ද ගැන අපි හිතන්න යන්නේ නැහැ වගේ සිතිවිලි එනවා ආවට අපි ඒව ගැන හිතන්න යන්නේ නැහැ. අපි හැම වෙලේම ආපහු 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 වෙනවා ආස්වාසයට ප්‍රස්වාසයට ආස්වාසයට ප්‍රස්වාසයට. ආයෙත් සිතිවිල්ලක් ඇවිල්ලා කියයි අපි හැන්දෑවට ඇවිදින්න යන්නේ කියන හිතමුද? අපි ඒක අහනවා. අහලා එයාට යන්න අරින. අපි මොනවද කියන්නේ? හා කියන්නේ යන්නේ. ආයෙ අපි බලනවා හුස්ම එනවද යනවද? එනවද යනවද? අන්න එතනදී ආස්වාස ප්‍රස්වාස කෙරෙහි අවධානයෙන් සිටීමට විරුද්ධ වෙන්නේ නැති මනසක් එතන ඇති වෙනවා. නැත්තම් හැම වෙලෙම අපි කරන දෙයට විරුද්ධ මනසක් තමයි තියෙන්නේ. මේ අපි කියන මේ එකම මනස ඇතුලේ, අපි කියන්නේ සමූහයක් කියලා වචනයක්, ඒ වගේ එකම මනස කියන එක ඇතුලේ ඉන්න හැම දෙනාම විරුද්ධයි අනිත් කෙනා කරන දෙයට. ඒක තමයි විසිරිච්ච මනසක ස්වභාවය, සාමිය නැති මනසක ස්වභාවය. දැන් මෙතනදී වෙන්නේ විරුද්ධ වීමක් නැහැ. කරෙන්නේ එක කාර්යයයි. මොකද්ද? එක්ක ඇවිදිනවා, එක්ක කෑම කනවා, එක්ක පොතක් බලනවා, ඇහුම් කන් දෙනවා, නැතිනම් හුස්ම ඇතුල් වීම පිටවීමට අවධානයෙන් සිටිනවා. එපමණයි. වෙන කොහේවත් යන්නේ නැහැ. මෙන්න මේ ඒකාග්‍රතාවය එන යන සිතිවිලිත් එක්ක අත්දකින්නට පුළුවන් ඔබටත් මටත්. එහෙම නැතුව අපි අර භාවනා නොකර අර මතයකට ගියොත් ඒකාග්‍ර මනසක් කියන්නේ සිතිවිලි එන්නේ නැති, හිත දුවන්නේ නැති ස්වභාවයක් කියලා එය කවදාවත් අත්දකින්න ලැබෙන්නේ නැහැ. නිසා භාවනාවට එන්න ඔය හැම දෙයකටම තමන්ගේම අත්දැකීම් වලින් භාවනාවෙන්ම අර්ථකථනයක් සපයා ගන්න. ප්‍රායෝගික අර්ථකථනයක්. ඒතර හිත දුවනවා කියන්නේ මොකද්ද? අපිට ප්‍රායෝගික අර්ථකථනයක් දුන්නා. එහෙමනම් එකඟ වූ මනසක් කියන්නේ මොකද්ද? එයත් ප්‍රායෝගික දෙයක්. ඔය දුවන්න කියමු, දුවන්න එන්න කියන කිසිම සිතිවිල්ලක් එක්ක අපි දුවන්නේ නැහැ. තේ සිතිවිලි ඇවිල්ලා යයි. අපි මෙතනම ඉන්නවා. අන්න ඒ සිත ඇතුලේ ගැටුමක් නැහැ. ඒ පුද්ගලයා තුල නැහැ එකිනෙකට විරුද්ධ ස්වභාවයක්. බිඳුණු මනසක් නැහැ. බලන්න ඔය කණ්ණඩියක් ඉස්සරහට ගිහිල්ලා හිටගත්තාම ඔබේ සම්පූර්ණ රූපෙම එකක් විදිහට පේනවා. එක රූපයයි පේන්නේ. ඒක තමයි ඒකාග්‍ර ස්වභාවය. කියන්නේ එකයි එතන තියෙන්නේ. හැබැයි බලන්න ඒ කණ්ණඩියේ පොඩ්ඩක් හරි බිඳිලා නම් ඊට පස්සේ බලන්න නහය වල් එක තුනක් පෙනෙයි, ඇස් හයක් හතක් පෙනෙයි, අත් මහ ගොඩක් පෙනෙයි, දෙවි කෙනෙක් වගේ රූපයක් පෙනෙයි. ඒක තමයි බිඳුණු කණ්ණඩියක ස්වභාවය. ඒකේ නෑ එකඟතාවයක්. කණ්ණඩිය එක කෑල්ලක් එක විදිහකට වැඩ කරනවා, අනිත් කෑල්ල තව විදිහකට වැඩ කරනවා. එයා දන්නේ අනිත් පල්ලෙහ කෑල්ල කොහොමද කන්නඩිය වැඩ කරන්නේ? එයා දන්නේ නැහැ වම් පැත්ත කොහොමද වැඩ කරන්නේ. වැඩකුත් නැහැ. ඒ කන්නඩියේ හැම කෑල්ලක්ම තම තමන්ට ඕනේ විදිහට ආලෝකයේ පරාවර්තනය කරනවා, ප්‍රතිබිම්බ හදනවා. මහ විකාරයක්. ඊට වඩා විකාරයක් මිත්‍රවරුනි ඔබේත් මගේත් මේ විසිරුණු සිතිවිලි විසින් කරනවා. ඊට වඩා විකාරයක්. ඉතින් ඒකේ ඒ සිතිවිලි වලට වැටෙන කිසිම දෙයක් ඇත්ත නෙමෙයි, බොරුවක්. අර මිදිච්ච කන්නඩියකින් පේන දේ කොච්චර බොරුවක්ද? ඊට වඩා බොරුවක් තමයි මේ විසිරුණු එකඟ නොවුණු සිතිවිලි විසින් කියන දේවල්. එතකොට අපිට මේ පේන දේ, ඇහෙන දේ, ওই හැම දෙයක්ම ওই සිතිවිලි විසින්නේ තීරණය කරන්නේ. අපේ මුළු ලෝකයේම අන්තිමට බැලුවාම අපේ මනසේ වැටෙන ප්‍රතිබිම්බයක්නේ. ඉතින් ඒ ප්‍රතිබිම්බේ මහ විකාරයක්. අපිට පේන ලෝකයක් විකාරයක්. අපිට පේන මිනිස්සුත් විකාරයක්. අපිවත් විකාරයක්. අන්තිමට බැලුවාම තමන් කියන්නේත් විකාරයක්. මක් නිසාද තමන් කියන්නේ මේ කෑලි 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 වලට? කොපමණ කෑලි වලට කැඩුනද කියන්න බැරි කන්නඩියක වැටෙන ප්‍රතිබිම්බ ගොඩාක් විතරයි මම කියලා කියන්නේ. අන්න ඒ නිසා නොබිඳුණු කැඩපතක් බවට තමන්ගේ අභ්‍යන්තරය පත් කර ගැනීමකුයි මේ භවනාවෙන් කරන්නේ. අන්න එතනදී බිඳුණු නැති මනසක, බිඳුණු නැති සිතුවිලි පිටියන්න බලන්නක ඔබේත් මගේත් අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වුණොත් අන්න ඒ වෙලාවේ ඇහෙන දේ, පේන දේ, හිතෙන දේ ඒ පවතින ආකාරයෙන්ම අපිට අත්දකින්නට ලැබේ. ඒ නිසායි මේ එකඟ වූ සිතට තමයි ඇති සැටිය පේනවා කියලා ධර්මයේ තියෙන්නේ. සමාහිතෝ හෝති යතහ භූතං ජානාති පස්සති. සමාහිත ඒ කියන්නේ මේ බිඳිලා නැති සමගි වුණු හිතට තමයි යතහ භූතයේ පවත්නා ස්වභාවයේ ඇති සැටිය ජානාති දැනගන්න පුළුවන් වෙන්නේ, පස්සති දකින්න පුළුවන් වෙන්නේ. එතෙක් අපිට පේන්නේ හැම වෙලෙම විකාර ගොඩක්. තමන් කියලා පේන්නේ විකාර ගොඩක්, අනුන් කියලා පේන්නේ විකාර ගොඩක්. එතකොට මේ එකඟතාවයත් අපිට කරගන්න පුළුවන් ප්‍රායෝගික දෙයක්. එකඟ වූ මනසින්, එකඟ වූ සිතිවිලි වලින් ලෝකේ දිහා බලන එකත් ඉතාම ප්‍රායෝගික දෙයක්. අන්න ඒ ක්‍රියාවලියටයි සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා කියන්නේ. ඒ ප්‍රායෝගික අර්ථකථනය පදනම් කරගෙන අපි බලමු අපිට පුළුවන්ද භාවනා කරන්න කියලා. බලන්න එනේන සිතිවිල්ල ඔබට කරනු ලබන අලුත් අලුත් යෝජනා. ඒ කිසිදු සිතිවිල්ලක් කරනු ලබන කවර හෝ යෝජනාවකට ඔබ අනුමැතිය දෙන්න යන්නේ. මක් නිසාද? ඔබ සිහියෙන් සිටින නිසා. දන්නවා හුස්ම ඇතුල් වෙන හැටි පිට වෙන හැටි. සම්ත ඇහෙන්නට නිදහස තියෙන්නේ යම්සේද එබඳුම වූ නිදහසක් සිතිවිලි වලටත් තියෙනවා ඇවිත් යන්නට. එනේන සිතිවිල්ල කියන්නේ මොකද්ද? අපි අහනවා. හා කියන්නේ නෑ. ආපහු හුස්මට එනේ හුස්මට යන හුස්මට දහසකුත් ශබ්ද මැද දස දහසකුත් සිතිවිලි අතර දැනී කිසියම් නිශ්චලත්වයක්. අත්දකී කිසියම් එකඟතාවයක් ඇතුල් වෙන පිට වෙන වර්තමාන හුස්මත් සමග. සිහිය විසින් සහ නිවැරදි උත්සාහය විසින් ඇති කරනු ලැබූ මේ සාමය එකඟභාවය සංසුන් බව අත්දකිමින් සිහියෙන් අවධානයෙන් යුතුව අපි හෙමිහිට ඇස් අරිමු. සාකච්ඡාවට කාරණා තියෙනවා නම් ඉදිරිපත් කරන්න. නෑ ඒක දැනගන්න. ඒ කියන්නේ ඒක දැන් ඇහුණා කියලා කියන්නේ අපේ අවධානය එතෙන්ට ගියා කියන එක. එතකොට මෙතනදී අපි භාවනාවේදී කරන්න හදන එක දෙයක් තමයි මේ සිහිය දියුණු කරනවා කියන එක. සතිය කියලා කියන්නේ අපි හිතේ මොකද වෙන්නේ කියලා අපි දන්නවා. ඒක තමයි සතිය කියන්නේ. එතකොට දැන් හිත දැන් හුස්ම ගන්න නෙමෙයි තියෙන්නේ මේ මොහොතට හරියේ බෙර හඳ ඇහෙනවා කියලා ඒතෙන්ට ගියා කියන එක අපි සිහින් දැනගන්න. ඒ දැනගත් තොත් ඒක ගැන හිත හිතේ ඉන්නේ නැතුව ආපහු අපිට එන්න පුළුවන්. අපි දැනගත්තේ නැත්නම් ඉතින් අපි එතන ටිකක් වෙලා වැඩි වෙලා රැඳෙන්න පුළුවන්. සවයි වැදගත්ම දේ තමයි අපේ හිත කොහාටද දුවන්නේ කියලා දුවන දුවන වෙලාවේ හඳුනාගන්න. අපි සිහිය අවධානේ තියන් ඉන්නවා. දැන් ඉන්නකොට ඔන්න අර ෆෝන් එක ඇහුණා කියන්නේම අපි අවධානේ මේ මොහොතට මෙතනින් අයින් වුණා කියන එක. ඇහිච්ච දැන්ටි කිය. ඉතින් එතින්දී අපි සිහියෙන් දැනගත්තොත් ආ දැන් මට මෙහෙම සද්දයක් ඇහුණා කියලා ඒ දැනගත්ත ගමන් අපිට ඒක සද්දයක් ඇහුණා කියන එක එතනින් අතහැරලා දාලා ආපහු හුස්මට එන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ ඉතින් ඒ කෝස්සේ ටිකක් හිතෙනවා. දැන් එහෙම නැතුව දැන් අපිට හුස්ම එනවා හුස්ම යනවා ඒක ගැන අපි අවධානයේ තියනවා. ඒ තියෙන අතර ওই ශබ්දත් ඇහෙනවා. හැබැයි අපි මේ හුස්ම එන යන එක අපිට නොදැනී යන්නේ නැහැ. දැන් එහෙමනම් ඒ කියන්නේ හුස්ම එන බවක් දැනෙනවා යන බවක් දැනෙනවා ඒක අමතක වෙන්නේ නැහැ. අපි භාවනා කරන බවක් දන්නවා. කරන්නේ ආනාපාන සති භාවනාව කියන එකක් දන්නවා. මේ වෙලාවේ සිද්ධ වෙන්නේ ආස්වාසයේද ප්‍රස්වාසයේද කියන එකක් දන්නවා නම් ඉතින් ওই ශබ්ද ඇහුණත් ඒක එච්චරයි. ඒක ගැන අපි හොයන්න යන්න ඕනෙවත් දැනගන්න යන්න ඕනෙවත් නැහැ. මොකද අපේ අවධානය ඒක නිසා ගිලිහුනේ නැහැ. හැබැයි දැන් හුස්ම ගන්නවා කියන එක අමතක වෙලා ගිහිල්ලා ශබ්දෙත් එක්ක ඉන්නවා නම් ඉතින් යන්න වැඩගත් සිහිය ඇති කරගෙන මෙහෙම දෙයක් වුණා කියලා දැනගෙන ආපහු හුස්මට හිත ගේන්න. ඒ අපි ඉතින්නේ මොකද්ද කියන කණු තමයි කරන්න ඕනේ මොකද්ද කියන එක තීරණය වෙන්නේ. හුස්ම ගැන අපිට හොඳට අවධානය දිගටම තියෙනවා නම් ඉතින් අනිත් ඒවා ඔහේ ඇවිල්ලා යයි. අපි ඒව ගැන කොහොමත්ම හොයන්න ඕනේ නැහැ. ප්‍රායෝගිකයි. දැන් එකක් තමයි මේ උපරිම කියලා අපි කිව්වට එහෙම එකක් නැහැ. අපි කිව්වට උපරිමයි කියලා ඒක සාපේක්ෂ දෙයක්. ඈ නේද අපි ඔව් ඒක අපිට කියන්න බෑ. මට මිනිත්තු 10ක් ගියොත් උපරිම වේදනාව එන්නේ 15ක් ගියොත් ඒක කියන්න බෑ. ඒක අපි ඒ වෙලාවේ හිතේ තත්ත්වෙයි සතුටින්ද ඉන්නේ දුකෙන්ද ඉන්නේ කියන එකයි ඇඟේ තත්ත්වෙ ඔක්කොම අනුව ඒක වෙනස් වෙනවා කරන දේ ඔක්කොම අනුව. කොහොම හරි ඒක නිසා ඔය දරාගෙන ඉන්න පුළුවන් හැකියාව කියන එක මේ මේ දිනු කරන්න පුළුවන් ගුණයක්. යමක් දරාගෙන ඉන්න පුළුවන් කියන එක ඉවසීම කියන එක ඒක දිනු කරන්න පුළුවන් ඒකේ කැපැසිටි එක වැඩි කරන්න පුළුවන් දෙයක්. භාවනාවෙන්නත් පුළුවන් වෙන ක්‍රමවලුත් පුළුවන්. ඉතින් ඒ නිසා දැන් අපිට වේදනාවක් කොහරි ධනීසරි දෙනවා නම් දැන් අපිට දැන් හොඳට බලන්න දැන් ධනීසරි දෙනවා. දැන් ඔක දිගටම රිදිරිදි තියෙනවද නැහැ හිටපු ගමන් ඔන්න අපිට හිත වෙන කොහරි දුවපු ගමන් අපිට ධන ඉස්සරි දෙනවා දැනෙන්නේ නැහනේ. බොහොම රසවත් දෙයකට දිවුවොත් ඉතින් අපි ඔන්න ඒකත් එක ටිකක් ඉඳලා ඒ පස්සේ දුවලා ඒ ගැන හිතේ තින්න ඉන්නකොට තමයි ආපහු වන්න දැනෙන්න පටන් ගන්නෙ ධන ඉස්සරි දෙනවා කියලා. මේක එක දිගට රිදෙනවා කියන එක අපිට දැනෙන්නේ නැහැ. අපේ අවධානය එතෙන්ට යන්න ඕනේ ඒක දැනෙන්න. ඈ ඉතින් ඒ නිසා එකක් තමයි මේ අවධානය කියන එක ධන හිසේ තියාගන්නේ නැතුව අපිට වෙන තැනකට ගේන්න පුළුවන් නම් වේදනාව කියන එක දරාගෙන ඉන්න එක ක්‍රමයක්. ඒක දරාගෙන ඉන්නවට වැඩිය එතන වෙන්නේ අපිට වේදනාව දැනෙන්නෙම නැහැ. ඒ නිසා තමයි මේ ආනපන සතිය හරි මොකක් හරි භාවනාවක් තුළදී අපි අවධානය එතෙන්ටම ගේනකොට අනිත් තැන්වල තියෙන ප්‍රශ්න, වේදනා, අපහසුතා අපිට දැනෙන්නේ නැහැ ඒ වෙලාවට. තාවකාලික වශයෙන් හරි දැනෙන්නේ නැහැ. ඒ නිසා එකක් අපි මේකෙදි කරන්නේ රිදෙනවා කියලා දැනගෙන ආපහු ගේන්න බලන්න හුස්මට. නැවත නැවත ගේන්න බලන්න. ඉතින් ඒක තුල අපිට පුළුවන් දැන් අපි උපරිම වශයෙන් දැන් මට ඉවසන්න පුළුවන් උපරිම මට්ටමේ හිටියා කිව්වත් තවත් සමහර විට කප්පර 15ක් 30ක් මිනිත්තුවක් විතර තවත් වේදනාවත් එක්ක ඉන්න. එක්ක වේදනාව දැනෙන්නේ නැතුව ඉන්න. ඉතින් දැන් ඒත් ආපහු දැන් ආයි හිත යනවා නම් එතෙන්ට ඊළඟට කරලා බලන්න එකක් තමයි අපි දන්න තව උපක්‍රමයක් මෛත්‍රී භාවනාව වගේ එකක් පාවිච්චි කරන්න බලන්න මේ වෙලාවට. ඒ සම්පූර්ණ අවධානය ධනීසට යොමු කළා. ඒක මෛත්‍රී කරන්න මේ වේදනාව අඩු වෙන්න ධනහිස සුවපත් වෙන්න කියලා හදවතින්ම හැඟීමකින්ම හිතන්න බලන්න. මේ ධනහිස සුවපත් වේවා, මේ වේදනාව අඩු වේවා කියලා බලන්න. එතන ඔන්න වේදනාව දරාගෙන ඉන්න පුළුවන් තව මානසික කුසලතාවයක් තමයි මෛත්‍රිය කියන එක. දැන් මෛත්‍රිය තියෙනවා නම් වේදනාව දරාගෙන ඉන්න පුළුවන්. දැන් හොඳම උදාහරණයක් තමයි අපි කාට හරි කැමති නම් මිත්‍ර නම් ඉතින් එයාගේ එයා වෙනුවෙන් අපිට ඕනේ වේදනාවක් දරා ගන්න පුළුවන්. ඕනේ කියන්නේ කිසියම් සීමාවක් තුළ එයා වෙනුවෙන් අපිට පුළුවන් කැපකිරීම කරන්න, බඩගිනින් ඉන්න පුළුවන්, නිදි මරන්න පුළුවන්. මොකද එතන මෛත්‍රියක් තියෙනවා, මිත්‍රත්වයක් තියෙනවා. ඒ නිසානේ අම්මා කෙනෙකුට පුළුවන් ඕනෙම කැපකිරීමක් කරන්න ළමයෙක් වෙනුවෙන්. ඕනෙම කැපකිරීමක් අම්මා කෙනෙක් කරයි ළමයෙක් වෙනුවෙන්. අම්මා කන්නේ නැහැ, නිදා ගන්නෙ නැහැ, බේත් ගන්නෙ නැහැ. ඔක්කොම කරයි අර ළමයා වෙනුවෙන්. මෛත්‍රිය, මිත්‍රත්වය. සර මිත්‍රත්වයට මෛත්‍රියට පුළුවන් වේදනාව සෑහෙන ප්‍රමාණයක් දරාගෙන ඉන්න සතුටින් දුකින් නෙමෙයි. ඉතින් අපි මෙතනදිත් ඒක කරලත් බලන්න පුළුවන්. මෛත්‍රී කළා බලන්න. කළා. ටිකේලා මෛත්‍රී කළා. ඉතින් වේදනාව තිබ්බත් එක නැත්ත් එක ආයෙ හුස්මට හිතගෙනලා බලන්න. හුස්මේ යන හැටි සමහරට එතනදිත් තවත් තප්පර කීපයක් මිනිත්තු කීපයක් වේදනාව ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. ඊළඟට ඉතින් ඒ ආපහු හිත තනියිස්සට මෙ යනවා නම් ඒක රිදෙනවා නම් එක්කෝ අඳුනා ගන්න දැන් මට මේ ඇති මේ ධනීස රිදෙන එක ඉවසන් හිටිය දැන් මේක ශරීරයටත් අවශ්‍යයි කිසියම් සුවයක් කියලා සිහියෙන් අපිට පුළුවන් ඉරියව් වෙනස් කරන්න. මේ වෙනස් කරනකොට ඒ වේදනාවට මොකද වෙන්නේ කියන කඳුරා ගන්න. එහෙම නැත්නම් අන්න එතින්දි විදර්ශනාව පාවිච්චි කරන්න පුළුවන් තුන්වෙනි පියවර විදිහට ඉරියව් වෙනස් නොකොට. කොහොමද බලන්න එතෙන්ට අවධානය යොමු කළා දැන් මේක රිදෙනවා, වේදනාවක් තියෙනවා. එතකොට මේ වේදනාව කියන එක හරියටම කොතනද දින අපි දැන් ධන ඉස්සම රිදෙනවා කිව්වට අවධානය යොමු කළා බලන්න මේක කොහෙද රිදෙන්නේ. ඉතින් එතකොට ඔන්න කිසියම් තැනක් තේරෙයි. ඊළඟට එතනින් තව තැනකට යනවා තේරෙයි. තිබ්බ තැන නැති වෙලා වෙන තැනක දැනෙනවා තේරෙයි. ඉතින් මේ වේදනාව තියෙන තැන එක් ගැන අපිට භාවනා කරන්න පුළුවන්. ඊළඟට වේදනාවේ ස්වභාවය එක දැන් මේක අඩු වෙනවද වැඩි වෙනවද පැතිරෙනවද ඒව ගැන අපිට භාවනා කරන්න පුළුවන්. මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය පිළිබඳව. ඉතින් ඒකත් භාවනාවක්. ඉතින් එතින්දි ටිකක් අර වේදනාවත් එක්ක ඉන්න එක. දැන් මුල් දෙකේදී අපි කරන්නේ වේදනාව මගේ හැරලා යනවා. දැන් මෙතින්දි කරන්නේ නැහැ වේදනාවට මූණ දීලා ඒකම පාවිච්චි කරනවා අපි අපේ අවබෝධය වැඩි කරගන්න. මේක තමයි ඇත්ත தත්ත්වය. වාඩි වෙනකොට නොතිබිච්ච වේදනාවක් දැන් මේ මිනිත්තු 20කදී තියෙනවා. මේක තමයි ඕනෑම සැපකට පොදු ධර්මතාවය. මොකද්ද? ඒ ඕනෑම සැපක් දුකක් වෙන්න අවශ්‍ය මිනිත්තු කීපයක් විතරයි. තප්පර කීපයක් විතරයි, පැය කීපයක් විතරයි. ඉතින් මේ සැපයි දුකයි අතර තියෙන්නේ කාලපරතරයක් විතරයි. එකම කාල රේඛාවක එක පැත්තකට අපි සැපයි කියනවා, තව පැත්තකට දුකයි කියනවා. එකම රේඛාවේ ධන ඍණ කියලා දෙකක් බෙදාගෙන එක පැත්තක අපි සැපයි කියනවා. ඊළඟට ඉතින් ඒක අඩු වෙවි ගිහිල්ලා සැප අඩු වෙනවා, අඩු වෙනවා, අඩු වෙනවා. වාඩි වෙච්ච ගමන් හරි මේ පරිපල නගන් ඇවිල්ලා හරි සැපයි. ඊට පස්සේ බලන්න මේ සැප අපි ධන පැත්ත කියන්නේ ධන උපරිමේ තිබිලා ඊළඟට මිනිත්තුවෙන් මිනිත්තුව මොකද වෙන්නේ? එක එක අඩුවේවි. ඊළඟට දැන් වාඩි වුණා කියලා කිසිම සැපක් නැහැ. ශූන්‍යයට එනවා බිඳුවට. ඊළඟට එතනින් අතර වෙනවා නම් හොඳ. ඊළඟට ඔන්නේ ටිකක් රිදෙන්න පටන් ගන්නවා. රින එක රින දෙක මොනවද යන්නේ. ඉතින් බැලුවහම ඇත්තටම මේ ඕනෙම තැනක තියෙන්නේ පොඩි පරතරයක් විතරයි. ඒ පරතරය මොකෙන්ද හැදිලා තියෙන්නේ? කාලේ. කාලේ කියන පරතරේ තමයි මේ සැපයි දුකයි දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක තප්පර කටුවෙන්ද, මිනිත්තු කටුවෙන්ද, පැය කටුවෙන්ද, කැලෙන්ඩරේ කොළ වලින්ද, දිනපොත් වලින්ද කියන එක නෙමෙයි ගැටලුව. කොහෙන් හරි මේ දෙක සත්‍ය. මෙන්න මේ වගේ ජීවිතයේ යථාර්ථයේ ටිකක් දුරට හරි අපිට තේරුම් ගන්නත් වේදනාව පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි විදර්ශනාව කියන්නේ. එහෙමත් කරලා ඊළඟට තවත් විදිනවනම් අපිට පුළුවන් ඊරියව වෙනස් කරන්න. සහ අන්තිම කාරණේ දැන් කාරණා පහ හතරක් කිව්ව පස්සේනේ ඒක තමයි. වාඩි වෙනකොටම දැන් අපි දන්නවා මට මිනිත්තු කීයක් ඉන්න පුළුවන්ද? මිනිත්තු 15ක් කියන්නකෝ වේදනාවක් නැතුව ඉන්න පුළුවන්. ඒක අපි දන්නවනේ. දැන් කලිනුත් ඉඳලා මට පැය භාගයක් නම් භාවනා කරන්න පුළුවන් හොඳට. ඒක දන්නවා. හොඳයි, එහෙනම් ඊළඟට අදිෂ්ඨානයක් කරන්න. මම දැන් මිනිත්තු 35ක් අද ඉන්නවා කියලා. මොන වේදනාවවත් ඉරියව් වෙනස් නොකර මිනිත්තු 35 කින තව මිනිත්තු 3ක් 4ක් 5ක් වැඩි කරන්න ඉන්න පුළුවන් ප්‍රමාණයට ඒක අදිෂ්ඨාණයෙන් වැඩි කරන්න. අන්න වේදනාවක් දරාගෙන ඉන්න පුළුවන් ඊළඟ ශක්තියට තමයි අදිෂ්ඨාණය කියන්නේ. ඒ අදිෂ්ඨාණය කියන එක බලන්න ඕනෑම වීර චරිතයක ඔය දැනුන හැම වේදනාවක්ම දරාගෙන ඉඳලා තියෙන අදිෂ්ඨාණය නිසා අපිට ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම මේ අදිෂ්ඨාණය හොඳට තදින් කරලා භාවනාව පටන් ගන්න. එතකොට මිනිත්තු 30ක් ගිහිල්ලා අන්න රිදෙන්න පටන් ගනි. නැත්තම් මිනිත්තු 15ක් ගිහිල්ලා අපි මිනිත්තු 20ත් ආදිෂ්ඨාන කරේ රිදේ. හැබැයි රිදුනට අර අදිෂ්ඨානයේ නැවත නැවත ඇවිල්ලා ඒ වේදනාව අඩු කරනවා. හිත ශක්තිය දෙනවා තව මිනිත්තු 5ක්. ඉතින් මේ මිනිත්තු තව 5ක් වැඩියෙන් ඉඳලා ඊට පස්සේ සන්තෝෂ වෙලා තමන්ගේ අදිෂ්ඨානය ගැන සතුටු සිතින් ඉරියව් වෙනස් කරනවා. ඉතින් ඒක 35ක් හරි තව වැඩි කළා මිනිත්තු 5ක් ඉන්න පුළුවන් වුණාම වේදනාවක් නැතුව ඒක එහෙම සතියක් දෙකක් යනකොට පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔන්න ආයෙත් අදිෂ්ඨාන කරන්නේ තවත් මිනිත්තු 5කට ඉතින්. එහෙම අදිෂ්ඨානෙනුත් පුළුවන් ඔය උපරිමයේ කියන එක වැඩි කරගන්න. ඈ.
නිදිමතත්තේ වගේ වෙනස් කරගන්න.
ඔව්. නිදිමත වෙනස් වෙනවද?
ඒ සමහරට නිින්ද යනවා දන්නේම නැහැ අන්නේ.
ඕන එකක් හොඟක් ඒවා වෙනවා අපි දන්නේම නැහැ. ඔව්. ඉතින් ඒ දන්නේම නැතුව නිද්ද එන්නේ ඒ එකක් තමයි නිදිමතේ ප්‍රබලත. දන්නේම නැතුව අපි ඉරියව් වෙනස් වෙනවනේ. දැන් භාවනා කරන්නේ නිසා අපි ඔහොම ඉන්නවා මිසක් වෙන මොනම වැඩක් කර කර හිටියත් ඔහොම ඉන්නේ නැහැ. කීපාරක් ඉරියව් වෙනස් කරනවාද ඒක මිනිත්තු 5කටනේ. පොඩි වේදනාවක් ආවම අපිම දන්නේ නැහැ කීපාරක් වෙනස් කරාද කියලා. ඉතින් නිදිමතත් ඒ වගේ. දැන් නිදිමතක් එනකොට එකක් තමයි මේ දැන් ඔය හුඟක් කාලයකට භාවනා කරනකොට වරින් වර බලන්න තමන්ගේ හිතේ සහ ගතේ ස්වභාවය ඒකත් අඳුනගන්න. දැන් මගේ ඇඟට කොහොමද, දැන් හිතට කොහොමද කියලා බලන්න. ඉතින් බලනකොට ඔය රිදෙනේවත් තේරෙයි. ඊළඟට ඔය නිදිමත වගේ එකක් තියෙනවා නම් දැනෙයි. ඒ කායික පැත්තෙන් හරි මානසික පැත්තෙන් හරි නිදිමත දැනෙයි. දැන් ඒක අඳුනගන්න. නිදිමත වැඩි වෙලා දන්නේම නැතුව නිදි කිරා වැටිලා නිින්ද යන කල්ම ඉන්නේ නැතු මුලදී වරින් වර අපි දිහා බලන්න පටන් ගත්තොත් භාවනාවේදී තේරෙනවා මට දැන් ටිකක් නිදිමත එගෙන එනවා. ඒක අඳුනගන්න එක වටිනවා වැඩි වෙන්න කලින්. ඒතර අඳුනගත්තාම අපිට පුළුවන් කරන්න එකක් තමයි ටිකක් දැන් ඔය මේ වගේ ඉරියව්වක් අපි පාවිච්චි කරන්නේ නිදිමත අඩු කරන්න. ඒතර තව ටිකක් කොන්ද එහෙම ඍජුව හදාගෙන ටිකක් එඩිතර ඉරියව්වකට එනවා. ටිකක් ප්‍රබෝධයේ තියෙන පණ තියෙන ඉරියව්වකට එනවා. එතකොටත් නිදිමත අඩු වෙනවා. ඊළඟට අපිට පුළුවන් ටිකක් හොඳට දැන් අපි ආනපාන සතියේදී ස්වභාවික හුස්ම ගන්න. ඒ වෙනුවට ටිකක් ඕනකමින් හොඳට හුස්මක් අරගෙන පෙනහැල්ල පිරෙන්න ටිකක් තප්පර කීපයක් ඒ හුස්ම ඇඟේ තියාගෙන ටිකක් හැම ශෛලියක්ම ටිකක් ප්‍රබෝධයකටපත් වෙනකල් ඊට පස්සේ ඒ හුස්ම පිට කරන්න. එතකොටත් අර කම්මැලිකම උදාසීනකම් මැලිකම නිදිමත ටිකක් අඩු වෙලා යනවා. එහෙම එක පාරක් දෙපාරක් කරා. ඒත් නිදිමත එනවා නම් එහෙමත් කළා ඊළඟ ආනපන සතිය කළා බලන්න. ඒ තේරෙනවා නම් නිදිමත තවත් එනවා කියලා ඒ ඇස් දෙක අරගෙන භාවනා කරන්න. ඈ. ඒ එහෙම පුරුදු වෙමු අපි ඇස් අරගෙන භාවනා කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඇස් වහගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඇස් දෙක අරගෙන ටිකක් ඉන්න භාවනා කර කර හුස්ම ගැන එන යන එක බලන්න. හැබැයි ඇස් අරගෙන. ඉතින් එතකොටත් නිදිමත අඩු වෙලා යනවා. දේත් නිදිමත එනවා නම් ඇස් දෙක අරගෙන ඉන්නකොටත් නිදිමත එනවා නම් ඉතින් අපිට පුළුවන් එතනදී ටිකක් හිතගන්න ඉරියව්වකට වගේ ඉන්න. එහෙම නැත්නම් ටිකක් ඇවිදින්න වගේ කරන්න. ඒ ඉරියව් මාරු කිරීම තුළ නිදිමත හුඟක් අඩු කරගන්න පුළුවන්. හැබැයි දැන් නිදිමත මේක මේ අහම්බෙන් නිදිමත එනවා නම් කරන්න. හැබැයි දිගටම නිදිමත එනවා නම් ඉතින් ඒකට හේතුවක් ඇති. භාවනා කරන්න එන හැම වෙලෙම නිදිමත එනවා නම් බලන්න මේකට හේතුව මොකක්ද කියලා. සමහරට අපි භාවනා කරන්න තෝරගන්න වෙලාව ටිකක් නිදිමත එන වෙලාවක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේ අපි සමහරට නිදාගන්න වෙලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දවසේ වැඩ ඉවර වෙලා හොඳටම මහන්සි දෙහෙට්ටුයි ඇඟටයි හිතටයි දෙකටම විවේකයක් ඕන වෙලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් දවසේ රාත්‍රියේ හොඳට නිින්ද ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. ඉතින් එක්ක බඩගින්නේ හුඟක් බඩගින්නේ ඇති. එහෙම නැත්නම් ආහාර ගත්ත ගමන් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය හේතු බලලා ඊළඟට දිගටම එනවනම් හේතු වෙනස් කරගන්න බලන්න.